Honorable SP Disanayake, you have 10 minutes.
Garu Sabahapatitumani Apage Vipakshana Ayakatuma Etuma e kathawa avasan karapu thanin mama eka karanayak mathu karanna kemathi ape rate aandukrama vyavasthawa anuwa parliamentu satu bale tamai api ජනාධිපති ප්‍රමුඛ විධායක යට පවරන්න කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුව සතු අධිකරණ බලය තමයි අපි අග්‍ර විනිශ්චයකාරය ප්‍රමුඛ අධිකරණයට පවරන්න ඒ වගේම තමයි පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය තමයි අද වඩාත් ස්වාධීන කරලා වඩාත් ශක්තිමත් කරපු Sri Lanka Mahabankuwata pavirima sandaha api me panath ketum patage mama ithama satutu wenawa me panathata erahiwa usavige ape mituran gana mada eken e usavi yamaharaha eka patthakin parliamentuwe shaktiya nawatha tawat shaktimat karamin bohoma praveshamen Sri Lanka Mahabanku satu swadina balaya shaktimat kirima sandaha avashya sansodhana geranla thiyenawa kiyala tamai mata peyeni. Garu sabhapathitumani api monowa katha karath ape rate moolya palane ape rate mila palane ape rate uddamana palane අපරාතේ මූල්‍ය භාවිතාවන මූල්‍යයේ වටිනාකම ආරක්ෂා කිරීම අපේ විදේශ සංචිත අපේ ආයවැය ගෙවුම් ශේෂ හිඟය මේ රටේ ණය ස්වෛරීත්ව බැඳුම් කරන ණය මේ සියල්ල දිහා ගත්තම පහුගිය කාලේ පුරා නිදහසෙන් පස්සේ අපි ඉතා බරපතල ලෙස සුබ සාධන රාජ්‍ය මානසිකත්වයෙන් එක කාලයක වැඩ කරමින් රටේ ආර්ථිකය එකතන පල් කරා ඊට පස්සේ අපි දැඩි සංයුක්ත ආර්ථිකයක මානසිකත්වයෙන් අපේ රටේ ආර්ථික සංවර්ධනය අපි හිර කරා. මීළඟට 77 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා පටන් ගත්ත විවෘත ආර්ථික වැඩපිළිවෙල ඔහු විසින්ම ගත්ත යම් යම් පරපතල වැරදි හා වංචනික තීන්දුව නිසා අපි නොහිතපු විදියට උතුරේ සන්නද්ධ අරගලයක් හා දකුණේ ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අරගලයක් මතුවෙලා රටේ ආර්ථිකය සහ මුලින් කඩා දැම්. ඒක ගොඩනැගෙන්නේ ජනාධිපති ප්‍රේමදාස මැතිතුමාට ජනාධිපති චන්ද්‍රිකා මැතිනියට මේ කාටවත් මේක නැවත ගොඩනගා ගන්න දුෂ්කරෝ. නිසා ඉතිහාසයේ පළවෙනි වතාවට රටේ ආර්ථිකයේ තීරණාත්මක නැගිටීමක් පටන් ගත්තේ 2005. 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා රට බාර ගන්නකොට අපේ ණය රටේ දේශීය දළ දේශීය නිෂ්පාදනයත් එක්ක ගත්තම අපේ ණය බර 100%-104%. අපේ දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම බිලියන 16.17. දැන් අපි ඒ වෙනකොට 2002 වෙනකොට ලෝකේ භයානකම ත්‍රස්තවාදී සංවිධානයේ හැටියට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක සංවිධානය නම් කරපු LTT සංවිධානයත් එක්ක happen. ඒ මහා යුද්ධයක පැටලිච්ච ගමන් අපි 2007 2008 2009 බරපතල ආර්ථික මූල්‍ය ආහාර නිෂ්පාදන ලෝක අර්බුදයකට මුහුණ දෙ. ඒක පළවෙනි වතාවට මේ ලෝකෙ මුහුණ දුන්න 1929 අර්බුදයටත් වඩා බරපතල අර්බුදයක් හැටියට තමයි දකි. සභාපතිතුමනි, අර්බුදයේ තරම කොච්චරද කියලා කිව්වොත්, ඒ නිසා අපේ ලෝක ආර්ථික සංවර්ධනය 2009 වෙනකොට පළවෙනි වතාවට ඍණාගයක් ගන්න. 2009 ලෝක ආර්ථික සංවර්ධනය ඍණ 1.2යි. හැබැයි වෙනකොට යුද්ධයේ ජය අරගෙන රට එක්සේසප් කරලා රට තුල තිබ්බ ත්‍රස්තවාදයේ සම්පූර්ණයෙන් අවසන් කරලා අපි 2009 100%ක ආර්ථික සංවර්ධනයක ඉන්නවා. 2010 වෙනකොට අපි 108ට යනවා. 2011 වෙනකොට අපි 8.4ට යනවා. 2012 වෙනකොට අපි 9.1ට යනවා. ඒ වෙලාවේ අපි ලෝකයේ ආර්ථික සංවර්ධන වේගයෙන් දෙවෙනි වෙන්නේ චීනයට විතරයි. ඊට පස්සේ අපි ආයෙත් 3.4කට වැටෙනවා. 14 අපි 7.1කට එනවා. 15 7.1ක සංවර්ධනයක් එක්ක තමයි යහපාලනයට ආණ්ඩුව බාර දෙන්නේ. අර බිලියන 17 තිබ්බ දළදේශීය නිෂ්පාදනය ඒ වෙනකොට අපි බිලියන 78 තරම් ගිහිල්ලා. අර 100%ට 105%ක තිබ්බ අපේ ණය අනුපාතය අපි 72%ට අරගෙන ඇවිල්ලා. අපේ රටේ 126.8ක තිබ්බ දුප්පත්කම අපි 104.2කට ගෙනල්ලා. අපේ 118ක තිබ්බ විරකියාව අපි 106.4ට ගෙනා. දැන් 2015යි 20යි කාලය තුල මොකද්ද වුනේ? මේ අර්බුදය පිළිබඳ කතා කරනකොට විපක්ෂ නායකතුමා ප්‍රධාන වශයෙන් කතා කරේ 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ යුගය ආරම්භ වෙලා කෝවිඩ් වසංගතය ඇවිල්ලා රට වැහිලා ඊට පස්සේ අරගලය විසින් මේ රට විනාශ කරපු කාලයේ වෙච්ච සිදුවීම් ධාරාව ගැන තමයි කතා කරන්නේ. මේ කර සභාපතිතුමනි, ඇත්තටම ආර්ථිකය බංකොලොත් කරේ කඩාවැටුවේ කොතනින් 7.1ක සංවර්ධනය තිබ්බ ආර්ථිකය ගෝඨාභයට බාර දෙනකොට 2.4යි. 72%ේ තිබ්බ අපේ ණය අනුපාතය දළදේශීය නිෂ්පාදනයත් එක්ක
ඔබතුමා වර්තාව විනාඩි 2ක කාලයක් තිබෙනවා
90%කට ගිහිල්ලා. ඒ නිසා ඇත්තටම ගරු සභාපතිතුමනි, මේ බංකොලොත් ක්‍රමේ අර්බුදය ආරම්භ කරෙව්වේ වෙන කවුරුවත් නෙමෙයි යහපාලන කාලේ. මේකට අපිත් වග කියන්න ඕන, මේ විපක්ෂයේ ඉන්න සීල දෙනා වග කියන්න. එතනින් තමයි පටන් ගත්තේ. 7.1 තිබ්බ ආර්ථිකයේ 2.4ට වැට්ටුවා. ණය අනුපාතයේ 72%ේ තිබ්බ එක ගෙනියලා 91%ේ තිබ්බා. ස්වෛරීත්ව බැඳුම් කරන අය 100%ට 200%කින් වැඩි කරලා බිලියන 5ක් තිබ්බ එක බිලියන 15%ට ගෙනිච්චා. විදේශ ණය ඩොලර් බිලියන 23ක් තිබ්බ එක 38.8ට අරන් ගියා. ණය සේවා ප්‍රමාණය 2015 වෙනකොට බිලියන 2යි තිබ්බේ. ඔය අපට බිලියන 2 හොයාගන්න කිසි අමාරුවක් තිබ්බේ නැහැ. හැබැයි 2019 වෙනකොට මොකද වෙලා තිබ්බේ? කොවිඩ් වසංගතයට ගෝඨාභය රජයේ හිර වෙනකොට අපිට හැම වසරකම ඩොලර් බිලියන 6ක ණය සේවා වගකීමක් තිබුණා. මෙතන නෙවෙයි අපි කඩාගෙන වැටුනේ. ඒ නිසා අද මම කියන්න කැමති මේ ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව හරහා මේකට පත් කරන පුද්ගලයන්ගේ සුදුසුකම්
කාලය අවසානයේ කරු මතුමා
ස්වාධීනතාවයේ ශක්තිමත් කරලා මේ රටට හිතුව මතේ සල්ලි අතුබ ගහ හිතුව මතේ උද්දමනය වැඩි කර කර, හිතුව මතේ ජීවන වීදම් වැඩි කර කර, හිතුව මතේ මේ රටේ මුදලේ අගේ පල්ලෙහාට ඇද දාන ඒ තත්ත්වයෙන් මේ රට මුදෝගන වඩාත් ස්වාධීනව ශක්තිමත් ශ්‍රී ලංකා මහ බැංකුවට වැඩ කරගෙන යා මේ පරිසරය හදන මේ පනත පිළිබඳව මගේ සම්පූර්ණ සහාය හා මේ මුළු පාර්ලිමේන්තුවේම සහාය ලැබෙන ඇතයි කියලා මම විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.
සුති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා, ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනී මන්ත්‍රීතුමනි, විශේෂම දැන් මේ පනත පිළිබඳව මම අපේ පැත්තෙන් අපි වෙනස් කෝණකින් දකින්නේ. ඉගෙන අද අපේ රට විශාලතම ආර්ථික කඩාවැටීමකට දෙන කඩාවැටීම ගැන බොහෝ අය කතා කරනවා. හැබැයි කතෘ අඥාතයි. මේ ව්‍යසනේ කතෘ අඥාත ව්‍යතරයක් නෙවෙයි, කතෘවරු ගණනාවක් අපි ඉස්සරහා ඉන්නවා මේ ආණ්ඩුවේ වාඩි වෙලා. ඒ නිසා මේ කතෘවරු ඉන්න ව්‍යසනය. හැබැයි මේ ව්‍යසනෙන් ගොඩේම සඳහදව කියන මාවතක් තිබෙනවා. නමුත් ගරු මන්ත්‍රීතුමනි, පහුගිය පළමු කාර්තු දෙස අපි බැලුවොත් 2022 ආර්ථික වර්ධන වේගය 0.5යි. 2023 පළවෙනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය 11.5යි. 2022 පළමු කාර්තුවේ අයවැය හිගිය බිලියන 524යි. මේ කාර්තුවේ අයවැය හිගිය බිලියන 824යි. 2022 පළමු කාර්තුවට වඩා අපනයනවල 23% අඩුවීමක් තිබෙනවා. පළමු මාස හතරේ ආණ්ඩුවෙන් ලැබුණු මුළු ආදායම බිලියන 820යි පළමු මාස තුනේ. හැබැයි පොලිය සඳහා ගෙවලා තියෙනවා බිලියන 818ක්. එහෙනම් බිලියන 2යි පොලිය ගෙරනවාම ආණ්ඩුවට ඉතුරු වී තිබෙන්නේ. ඒ නිසා අපි දැවැන්ත අර්බුදයක තිබෙනවා. අපි විශ්වාස කරන මේ අර්බුදයෙන් ගොඩ එන්න භාණ්ඩාගාරයක්, ඒක නාණ්ඩුවක්, මහ බැංකුවක් ඒකාබද්ධ ප්‍රයත්නකින් විතරයි මේ අර්බුදෙන් ගොඩෙන්න ඕනකම තිබෙන්නේ. එහෙම නැතුව අපේ රටේ මූල්‍ය ප්‍රතිපත්තිය පාලනය කිරීමේ බලය මුළුමනින්ම මහ බැංකුව වෙත ලබා දීම මෙවැනි ආර්ථික කඩාවැටීම තිබෙන වෙලාවක කිසිසේත්ම යෝග්‍ය පනතක් නෙවෙයි. දැන් ගරු මන්ත්‍රීතුමනි, මැතිවරණ කොමිසම ස්වාධීන කරන්න පුළුවන් මැතිවරණ පිළිබඳ කරුණු, අල්ලස්ෝ දූෂණ කොමිස සභාව ස්වාධීන කරන්න පුළුවන් අල්ලස් පිළිබඳ ප්‍රශ්නයකදී, රාජ්‍ය පරිපාලන ස්වාධීන කරන්න පුළුවන් රාජ්‍ය පරිපාලන පිළිබඳ ප්‍රශ්නයකදී, හැබැයි මූල්‍ය ප්‍රතිපත්තිය ස්වාධීන කරන්න පුළුවන් ආණ්ඩුවකි. මූල්‍ය ප්‍රතිපත්තිය මුළුමනින්ම ගනු ලැබුණ තීන්දුව තීරණ සමස්ත ආර්ථිකයත් එක්ක ගැට ගැසිලි තිබෙනවා. පොලිය අනුපාතිකය වැඩි කිරීම ආර්ථිකයත් එක්ක ගැට ගැහෙන විනිමය අනුපාත තීරණ කිරීම ආර්ථිකයත් එක්ක ගැට ගැහෙනවා. සමස්ත ආර්ථිකයත් එක්ක මුදල් මුද්‍රණය කිරීම සමස්ත ආර්ථිකයත් එක්ක ගැට ගැහෙනවා. ඒ නිසා මහ බැංකුවට සමස්ත ආර්ථිකය හැසිරීමේ ස්වාධීනත්වයක් ලබා දිය හැකිද? කොතනද ඔවුන් වග විභාගයට ලක්වෙන්නේ? දැන් අපි දන්නවා පහුගිය කාලේ මහ බැංකුවේ විශාල වංචාවක් සිද්ධ වුණා. හැබැයි ඒ වෙලාවේ මුදල් අමාත්‍ය, ඒ වෙලාවේ මහ බැංකුව බාරව හිටපු අමාත්‍යවරයා හැටියට පළව හරින්න කියලා ජනවරමක් ඉල්ලනවා. ඉල්ලුවනේ ඔයගොල්ලෝ. ඒක බැඳෙන්නේ කොතනින්ද? මහ බැංකුව රනිල් වික්‍රමසිංහ ඒ වෙලාවේ අග්‍රාමාත්‍යවරයා අතේ පැවතුණා. ඒ නිසා ඔහු ඒකට වග කිය යුතු කියන සාධකෙ මත. හැබැයි මේ පනත තිබුණා. මහ බැංකුව හොරා පල්ලම් පන්නුම කියලා ඡන්දයක් ඉල්ලන්න බෑ. ඇයි? ජනවරමකට යටත් නෑ එතන. එනිසා අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තීන්, මූල්‍ය ප්‍රතිපත්තීන් සකස් කිරීම සඳහා ජනවරම සහිත ආණ්ඩුවක් හදාගන්න. ඒ ආණ්ඩුව ජනතාවට දෙන එකඟතාවයන් තිබෙනවා. ඒකගතාවයන් අනුව ආණ්ඩුව තමන්ගේ කාල පරිච්ඡේදයට පාලනය කිරීමේ අයිතියක් ඒ ආණ්ඩුවට තිබිය යුතුයි. ආණ්ඩුවට ඒක තියෙන්න ඕන. ඔවුන්ට තමයි ජනවරම තිබෙන්නේ. එනිසා මේ පනත හදන්නේ මොකක් මතද? මේ පාලකයා දූෂිතය? ඒක ඇත්ද? මේ පාලකයා රටේ ආර්ථිකය ගැන කල්පනා කරනවට වඩා තමන්ගේ දේශපාලනය කල්පනා කරන්නේ? ඒකත් ඇත්ද? එහෙනම් වෙනස් කරන්න ඕන පනත නෙවෙයි ඒ විදිහට කල්පනා කරන පාලකයා මතකද බගන්න? ඒ විදිහට වැඩ කරන පාලකයා. එනිසා මේ පනත හදන මූලධර්මයේ බවට පත් වී තිබෙන්නේ පවතිනාඩු දූෂිතය. ඔව්, ඒක අත්දැකීමෙන් තියෙනවා. පවතිනාඩු දේශපාලන න්‍යායපත්‍රණව කටයුතු කරනවායි කියන පදනම මත. හැබැයි ඒක නීතිය විසඳන්න ඕන ප්‍රශ්නයක්. ඒක දේශපාලන විසඳ යුතු ප්‍රශ්නයක්. ඒ වගේම දැන් මේ මහා බැංකු ස්වාධීනද? මහා බැංකුවේ ඒ කටයුතු වල නිරත වෙලා නැද්ද? ලෝක වෙළඳ පොලේ රත්තරන් මිල ඉහළ යමින් තිබියදී ඇතිතරම් වාර්තා එළිදරව් වෙමින් තිබුණා ලෝක වෙළඳ පොලේ රත්තරන් මිල ඉහළ යන බව. හැබැයි මහා බැංකුව සිටින සතුව තිබෙන රත්තරන් ටික වික්කේ නැද්ද? දැන් එතෙන්ටද ස්වාධීනත් ඉල්ලන්නේ? ඒ වගේම ග්‍රීසිය ආර්ථිකයේ මුළු මණිම කඩා වැටෙන බව වාර්තා සඳහන් වී තිබියදී ලෝකයේ ආර්ථික පිළිබඳ ආයන්න දන්න ඕන කෙනෙක් දන්න ග්‍රීසිය කඩා වැටෙමින් තිබෙන බව. ඒ කඩා වැටෙන ග්‍රීසිය කියලා බැඳුම් කරගත්ත මේ මහා බැංකුව නෙමෙයිද? ඉතින් අපි කියන්නේ ආණ්ඩු විතරද දූෂිත? නෑ, මෙතනත් ඒක තමයි සිද්ධ වුනේ. ඇමරිකන් එක්සත් ජනපදයේ CIA නියෝජිතයා ඉමාම් සිබේරු හිරේගියා අධිකරණයේ එළිදරව් වුණා. අජිත් නිවාඩ් කබ්‍රාල් මහා බැංකුව අධිපතිවරයාට මහා බැංකුවෙන් ඩොලර් මිලියන 6.5 කෝටි දුන්නු බව. දැන් මේගොල්ලෝ සුද්ධවන්තයද? මම කියන්නේ කාර්ය මණ්ඩලයේ මේ ගැන මම කතා කරන්නේ. හැබැයි එතන පිරිසුදු ආයතන දෙහිම නේ. ඒ විතරක් නෙවෙයි. සේවක අරසාද කරමුදල පාලනය කිරීමේ බලය මහා බැංකුවට තිබෙන්නේ. මහා බැංකුව සේවක අරසාද කරමුදල පාලනය කරා 2012 2017 කාල වකවානුවේ. කොටස් වෙළඳ පොලේ ලියාපදිංචි නොකරලද සමාගමල කොටස් වෙළඳී ගත්තා මේ මහා බැංකුව. දාණ්ඩු විතර දූෂිත නෑ, මෙතන ඒ ගනුදෙනු සිද්ධ වී තිබෙනවා. කොටස් වෙළඳ පොලේ පහුගිය විශේෂම 2012 2015 කාලේ කොටස් වෙළඳ පොලේ විශාල මේ කොටස් මිල විකෘති ලෙස ඉහළ නැංවීම පහළ නැංවීමේ ක්‍රියාදාමය සිද්ධ වුණා. ඒ ක්‍රියාදාමයේ මුළුමනින්ම උපයෝග කරගත්තේ මොකක්ද? ඒ ක්‍රියාදාමයට මුළුමනින්ම උපයෝග කරගත්තේ සේවක අරසාද කරමුදල. මහා බැංකුව කළමනාකරණයට තියෙන්නේ. ඔවුන් තමයි කඩා වැටෙන බැංකුවල තමන්ට අවනත හිතවත් කණ්ඩායමල කොටස් තිබුණා. කඩා වැටෙන සමාගමල කොටස් මිලදී ගත්ත සේවක අරසාද කරමුදල වැඩි මිලට හරගෙන දවස් දෙක යනකොට කඩා වැට්ටුවා. සේවක අරසාද අරමුදල කෝටි ගණන් පාඩු කරේ කවුද? මේ මහා බැංකුව. ඒ විතරක්ද? මහා බැංකුව හිටපු අධිපතිවරු දෙන්නෙකුට නඩු තියෙනවා. අර්ජුන මහේන්ද්‍රන්ට. ඔහු අද රතුවරන්තුකාරයෙක්. මන් දන්නේ රනිල් වික්‍රමසිංහ රතුවරන්තු පොතෙන් අයින් කරාද කියන්නේ. හැබැයි ඔහු රතුවරන්තුකාරයෙක්. අජිත් කුමාර් කබ්‍රාට නඩු තියෙනවා. ජනාධිපතිවරුන්ට අගමැතිවරුන්ට විතරක් නෙවෙයි නඩු තියෙන්නේ. මේගොල්ලන්ට නඩු තියෙනවා. තේරුම් ගන්න ඕනේ. ඒ විතරක්ද? විශේෂම ගත්තොත් සුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කරාද මේ බැංකු පද්ධතිය? ඒකට ස්වාධීනත්ව ඕන වෙලා තිබුණේ සුද්‍ර මූල්‍ය බැංකු පද්ධතිය හරහා. අද යාපනයේ දිස්ත්‍රික්කේ වැඩිම සිවිදි විහාණි ගැනීම වාර්තා වෙන්නේ මොකක් මතද? සුද්‍ර මූල්‍ය ණය ගැනීම හරහා. සාමාන්‍යයෙන් ගත්තොත් 90% වැනි වැඩි පොලි අනුපාතය ගැන සුද්‍ර මූල්‍ය බැංකු කරුවන්ට වෙළඳපොළ හසුරවන්න දුන්නා මේ මහා බැංකුව. වෙන කවුරුත් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි, මහා බැංකුව තමන්ට පැවරි තිබෙන කාර්යභාරය ඇතුළත විවිධ මූල්‍ය සමාගම් කඩා වැටුණා. ETF එක මූල්‍ය සමාගම කඩා වැටුණා. ඒ වගේම විශාල මූල්‍ය සමාගම් ගණනාවක් කඩා වැටුණා. අදත් සිය දිවි හානි කරගන්න ඔයක ඉන්න තැන්පත් කරුවන්
විනාඩි දෙක කාලයක්
ඔබ අදත් තමන්ට මුදල් ලැබිලා නැහැ. මහා බැංකුව තමගේ කාර්යභාරය ඉටු කරාද? ඉටු කරේ නේ. ඒ විතරක්ද? ගරු නියෝජක කතානායකතුමනි, හරිද? මේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නේ මේ තියෙන්නේ. මොකද රටක මූල්‍ය මුදල් ප්‍රතිපත්තිය කියලා කියන්නේ මුළුමනින්ම ගත්තොත් රටේ සමස්ත ආර්ථිකයත්වයක ගැටගැසී තිබෙනවා. සමස්ත ආර්ථිකයේ සියලු චලනයන් එක ගැටගැසී තිබෙන ශේෂ්ත්‍රයක්. ඒක ජනවරමක් සහිත පාලනයකට මැදිහත් වීමේ අයිතියක් තිබිය යුතුයි. හැබැයි මේ පනතෙන් යෝජනා කරනවා මුළුමනින්ම විවස්ථාදායකින් සහ විධායකින් මහ බැංකුව නිදහස් කරන්න. හැබැයි ඔවුන් ජනතාවට වගේ කියන්නේ ඕල් ඊළඟ ජනවරමට මුහුණ දෙන්නේ. මෙතනින් පස්සෙ සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ විතරක් නෙමෙයි. ඔවුන්ට යන නියාමන උපදෙස් ලබා ගැනීම සඳහා විදේශීය සමාගම් සමග එකඟතාව, විදේශීය ආයතන සමග එකඟතාවයකි. ඒ කවුරුත් නෙමෙයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මත තබා ගන්න. එනිසා මීට පසුව මේ රටේ ජනතාව විසින් තෝරාපත් කරනු ලබන ආණ්ඩුවක් විසින් නෙමෙයි අපේ රටේ මූල්‍ය ප්‍රතිපත්ති, මුදල් ප්‍රතිපත්තිය, ආර්ථික ප්‍රතිපත්තිය සලසුම් කරන්නේ. මොකද මේ මෙතන තමයි ආර්ථික ප්‍රධාන හදවත, සමස්ත ආර්ථික චලනයන් මේකත් එක්ක ගැට ගැසී තිබෙනවා. පොලි අනුපාතික පිළිබඳ ප්‍රශ්නේ, විනිමය අනුපාතිකයන් පිළිබඳව අවසන් කරනවා. විනිමය අනුපාතික පිළිබඳ ප්‍රශ්නේ, මුදල් නිකුත් කරනවද නැද්ද කියන කරුණ මා සමස්ත ආර්ථික දේහත් එක්ක ගැට ගැසී තිබෙනවා. ඒක මැතිවරණ කොමිසම වගේ නෙමෙයි, ඒක දූෂණ වංචා කොමිසම වගේ නෙමෙයි. සමස්ත ආර්ථික දේහය පාලනය කිරීමේ බලයක් ලැබෙනවා. ඊට පස්සේ හෙට සිට මේ රටේ ජනතාව
අවසන් කරනවා.
මේ රටේ ජනතාව ආණ්ඩු හදාගත්තට වැඩක් නැහැ. අඩුමතරමේ ආණ්ඩුවක් අවුරුදු පහකට සැරයක් ජනතාව වමට ගිහ ජනවරමක් ගන්නවා. තමන් කරපු දේ හරිද වැරදිද කියලා බලන්න. හැබැයි ඒ ජනවරම ගත්ත ආණ්ඩුවට මූල්‍ය ප්‍රතිපත්ති, මුදල් ප්‍රතිපත්ති පිළිබඳ වැඩ කටයුතු කරන බලයක් නැත්නම් සමස්ත ආර්ථික දේහයටම බලපෑම් කරන කටයුතු කරන්න වෙන තැනක ඉන්නවා. මොකද්ද තවදුරටත් මේ ජනවරම ඇති ඵලය? එනිසා කරු නියෝජක තලතුමනි, විශේෂයෙන් මේ ආර්ථික කඩාවැටි තිබෙන
වෙලාව,
පසුව අපිට කතා කරන්න අවසන් වශයෙන්ම මේ ආර්ථිකයේ කඩාවැටි තිබෙන වෙලාව, මේ ආර්ථිකෙන් ගොඩ ඉන්න නම් මහා බැංකුවත් භාණ්ඩාගාරයත් ඒකාබද්ධ ක්‍රියාමාර්ගයකට යා යුතුයි. එසේ නැතුව භාණ්ඩාගාරේ වෙනම, ආණ්ඩුව වෙනම, මහා බැංකුව වෙනම මේ කටයුත්තෙන් ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. එනිසා මා හිතන්නේ මේ මොහොතේ මේ පනත කිසිසේත්ම යෝග්‍ය පනතක් නොවේ කියන එක තමයි ගරු මන්ත්‍රීතුමා අපේ අදහස.
Thank you. Honorable D.V. Chanaka, you have 10 minutes.
ගරු සභාපතිතුමනි, මම ඉතා කෙටි කාලයක් ගන්න. අද උදේ පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න වේලාවේ පොඩි නොමගෙවීමක් කරලා තිබුණා විපක්ෂයේ නියෝජනය කරන විමල් වීරවංශ මන්ත්‍රීතුමාත්, ඒ වගේම අශෝක අබේසිංහ මන්ත්‍රීතුමාත් අලුතෙන් ලංකාවේ තෙල් සප්ලයි සඳහා ආපු අලුත් සමාගම් තුනට ලබා දීලා තිබ්බ, ඒ කියන්නේ රිපැට්‍රියේෂන් අවුරුද්ද කාලයක් තුල ඒ අවශ්‍ය ඩොලර් ටික ඒ රටින් ලබා ගන්න ඕනේ කියන එක වෙනස් කරලා මේ පළවෙනි දවසේ ඉඳන්ම මේ මුදල් ගෙනියාමේ හැකියාවක් ඇති වෙයි කියලා නොමගෙවීමක් කරලා තියෙනවා. අද විශේෂයෙන් කියන්න ඕන අලුත් කැබිනට් පත්‍රිකාවක් දාලා එහෙම වෙන් කරා කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා. පැහැදිලිවම කියන්න ඕනේ එහෙම දෙයක් සිදු වෙලා නැහැ. විශේෂයෙන්ම පළමුවෙන්ම මේ සමාගම් තුන තෝරගත්තයින් පස්සේ අපේ ප්‍රධාන කන්ඩිෂන් කීපයක් තිබුණා. එක කන්ඩිෂන් එකක් තමයි මහ බැංකුවත් එක්ක සාකච්ඡා කරලා මාස 9ක් යනකම් ඒ තියෙන රුපියල් ටික ඩොලර් වලට හෝ එහෙම නැත්නම් වෙනත් මුදල් වලට කන්වර්ට් කිරීමේ හැකියාවක් නැහැ. ඒ වගේම අවුරුද්දක් යනකම් රිපැට්‍රියේෂන් ලංකාවෙන් ඒ ඩොලර් ටික හෝ අනිත් මුදල් වලට ට්‍රාන්ස්ෆර් කරලා කන්වර්ට් කරලා ගෙනීමේ හැකියාවක් නැහැ. හැබැයි දෙවනි කැබිනට් පත්‍රිකාවේ ආවේ මේක පළවෙනි දවසේ ඉඳන් ගෙනියාමේ හැකියාව ලබා දෙන්න නෙවෙයි. ඒ කැබිනට් පත්‍රිකාවේ ආවේ මාස 9 වෙනුවට පළවෙනි දවසේ ඉඳන්ම තියෙන රුපියල් ටික කන්වර්ට් කරන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මහ බැංකුවත් එක්ක සාකච්ඡා කරාම මහ බැංකුව පැහැදිලිව කිව්වේ මාස 9ක් යනකම්, ඒ කියන්නේ ආසන්න වශයෙන් එක සමාගමක් ඩොලර් මිලියන 50ක තෙල් ලංකාවට ගෙනාවොත් මාස 9ට ඩොලර් මිලියන 450ක තෙල් ගේනවා. එතකොට සමාගම් තුනක් ගියොත් ආසන්න වශයෙන් ඩොලර් බිලියන 1.35ක අවශ්‍ය, ඒ කියන්නේ මිලියන 1350ක ඩොලර් අරගෙන එන. මේක මාස 9කට පස්සේ එක මාසයක් ඇතුළත මේක කන්වර්ට් කරන්න ගත්තොත් විශාල ප්‍රෙෂර් එකක් එන්න පුළුවන් රුපියලට. ඒ තුලින් රුපියල කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒකෙින් ද තමයි මහ බැංකුවයි මුදල් අමාත්‍යාංශයත් එක්ක සාකච්ඡා කරලා අවස්ථාව ලබා දීලා තියෙනවා මේ ඩොලර් කන්වර්ට් කරන්න. හැබැයි මේක සම්ප්‍රේෂණය කරන්න, එහෙම නැත්නම් රිපැට්‍රියේෂන් කරන්න කිසිම අවස්ථාවක් නැහැ. එතකොට මේ යුනයිටඩ් සමාගමත්, සිනොපෙක් සමාගමත්, ඒ අනිත් සමාගමත් මේ සමාගම් තුනටම අවස්ථාව තියෙන්නේ 100%ක්ම තමන්ගේ රටෙන් එහෙම නැත්නම් අපේ රට පිටින් තියෙන ඒ ඩොලර් හෝ වෙනත් මුදල් පාවිච්චි කරලා ලංකාවට ගේන්න පමණයි ඒ අවස්ථාව තියෙන උදාහරණයක් ගත්තා පළවෙනියට මේ 27 වෙනිදා පළවෙනි ෂිප්මන්ට් එක සිනොපෙක් සමාගමෙන් ලංකාවට එනවා මේ තුලින් විතර අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ විතරක් ඩොලර් බිලියන 2ක් ඩොලර් බිලියන 2ක් ලංකාවේ ඩොලර් ටික පිටට යන එක අපිට ඉතුරු කරගන්න හැකියාව ලැබෙනවා ඒ තුලින් මේ තියෙන සම්පූර්ණ තියෙන ප්‍රශ්නය විසඳගන්න හැකියාව ලැබෙනවා බොහොම ස්තුතියි
ඊළඟට ගරු එරන් වික්‍රමරත්න මැතිතුමා ගරු නිරෝෂන් ප්‍රේමරත්න මැතිතුමා ඔබතුමාට විනාඩි 3ක කාලයක් ලැබෙනවා නිරෝෂන් ප්‍රේමරත්න මැතිතුමා
මම හිතුව මගේ නම වැරදියට ඔබතුමා සඳහන් කරා මේ එක දවසකුත් උනා මේ ගරු මූලාසන මන්ත්‍රීතුමනි ඔබතුමා එක දවසකුත් ඔය වැරද්ද කරා ඒ හින්දා මේ ඉස්සරහට ඔබතුමා ඔය ආසනේ ඉන්නකොට මේ පොඩ්ඩක් විට වඩා සූදානම් වෙලා ඉන්න මේ කතික ලයිස්තෝ බල්ලා කතික ලයිස්තෝ දෙනවනේ ඔබතුමාට ඔතන ඉස්සරහ තියාගන්න ගරු මූලාසන මන්ත්‍රීතුමනි අද දින අපි මහ බැංකුව පිළිබඳව අපි විශේෂයෙන්ම මේ වගේ විවාදයක් කරන වෙලාවේදී අපේ රට බංකොලොත් වීම ඒ වගේම අපේ රටේ ආර්ථික වර්ධනය මන්දගාමි වීම පිළිබඳව විශේෂ වගකීමක් මහ බැංකුව ගත යුතු බවට මම හිතන්නේ අපි සියලු දෙනාම පිළිගන්නවා. අපි මහ බැංකුව තව ස්වාධීන වෙනවට අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් මහ බැංකුව ස්වාධීන වෙලා මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවද කියලා ප්‍රබල ප්‍රශ්නය අපි මේ අවස්ථාවේදී අහන්න අපිට සිද්ධ වෙනවා. මොකද මේ රටේ ජනතාව යම්කිසි ව්‍යාපාර කරලා නැත්නම් රැකියාවක් කරලා නැත්නම් තමන්ගේ දේපල ඉතුරු කරලා ඒ සියලු දේම කරාට පස්සේ අපේ භාවිතා කරන රුපියල විනාශ වෙන්න මේ මහ බැංකුව ඉඩාරිනවනම් රජය ඒ විනාශ වෙන්න ඒ වියදම් කරන එක මහ බැංකුවට විශේෂයෙන්ම පාලනය කරගන්න බැරි නම් එහෙනම් අපේ රටේ ජනතාවට විශාල අසාධාරණයක් අපේ රටේ ඉතිහාසයේ වෙලා තියෙනවා. එතකොට අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ මේ මහ බැංකුවේ අනපනත් වලට එහා ගිහිල්ලා අපේ රටේ අනාගත පරපුරට ඒ වගේම අපේ රටේ අනාගතය ඒ වගේම අපේ රටේ අනාගත ආර්ථිකයට මේ මහ බැංකුව හරියට අපිව අපිට ස්ථානගත කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය අපි මේ වෙලාවේ අහනවා. දැන් මේ වෙනකොට මේ ලෝකයේ රටවල් ඩිජිටල් ආර්ථික ක්‍රමයකට පරිවර්තන වෙන යුගයක්. එතකොට මේ ඩිජිටල් ආර්ථිකට පරිවර්තන වෙන යුගයක විශේෂයෙන්ම e-commerce වැනි දේවල් ඒ රටවල් වලට හඳුන්වා දීලා ඒ තුලින් විශාල ජනතාවක් දුප්පත්කමෙන් මුදවාගෙන ඒ වගේම ගෝලීය ආර්ථිකයේ තරගකාරීත්වෙන් ප්‍රබල තැනකට විවිධ රටවල් අද වෙනකොට ඇවිල්ලා තියෙනවා. එතකොට අපේ ආර්ථිකය බැලුවොත් අපේ ගොවි මහතුන් අපේ ධීවරයන් ඒ වගේම අපගේ සුළු සහ මධ්‍යම පරිපාලන ව්‍යවසායිකයන් ඒ වගේම අපේ තේවතුවල වැඩ කරන ජනතාව ගත්තොත් මේ අපේ ආර්ථිකයට විශේෂයෙන්ම තාක්ෂණය යොදවාගෙන ඒ ජනතාව එකතු කරන් තියනවාද කියන ප්‍රබල ප්‍රශ්නය මේ අවස්ථාවේදී අපිට අහන්න සිද්ධ වෙනවා.
කාලය අවසන්යි ගරු මන්තුමා.
අපි මට මිනිත්තු දෙන්න මම මෙයා ගන්න. මේ ඉතින් ඒ හින්දා අපි විශේෂයෙන්ම මතක් කරලා දෙනවා දැනටමත් අපි වැඩිපුරම මේ රටේ පාවිච්චි කරන්නේ බැංකු චෙක්පත්. ඒ චෙක්පත් වෙනුවට විශේෂයෙන්ම ලංකා පේ ඒ වගේම ලංකා QR වැනි පේමන්ට් ප්ලට්ෆෝම්ස් ටික හඳුන්ලා දීලා විශේෂයෙන්ම ඉස්සරහට යන්න මහ බැංකුව කටයුතු කරයි කියලා ඒ වගේම මෙම පනත මගින් ස්වාධීනව අද විතරක් නෙමෙයි යම්කිසි රජයක් ප්‍රබල විදියට වෙනස් මතයකට මහ බැංකුව කෙරෙහි බලපෑම් ඇතිකරන්න බැලුවොත් එහෙම ඒ මහ බැංකුවේ ස්වාධීනව කටයුතු කරන්න ඒ අනාගතයේ කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවායි කියලා කියමින් මම කතාව අවසන් කරනවා.
ස්තුතියි. ගරු රංජිත් සියබලපිට මැතිතුමා ඔබතුමාට විනාඩි 22ක කාලයක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි අපි අපේ රටේ ආර්ථිකය පැත්තෙන් බැලුවොත් ඉතා වැදගත් වූ පනතක් පිළිබඳ අද සාකච්ඡා කරන්නේ. මහා බැංකුවක් කියන්නේ මහා බැංකුවේ අරමුණ මේ පනත් කියන බට විශේෂයෙන්ම මහා බැංකුවේ ව්‍යවස්ථාපිත අරමුණු දෙකක් තියෙනවා. මහා බැංකුවේ මූලික අරමුණ දේශීය මිල ස්ථායිතාව සුරක්ෂිත කිරීම සහ පවත්වාගෙන යෑම වන අතර අනෙක් අරමුණ වන්නේ මූල පද්ධතියේ ස්ථායිතාව සුරක්ෂිත කිරීමයි. මේ පනත් කෙටුම්පත මගින් ඉහත අරමුණු සාක්ෂාත් කර ගැනීමට අගතියකින් තොරව රජයේ පොදු ආර්ථික ප්‍රතිපත්ති රාමුවට සහාය දැක්වීමට මහා බැංකුවට හැකියාව ලැබෙනවා කියලා තමයි අපි අරමුණු කරලා තියෙන්නේ. විශේෂයෙන් මේක වචන කිහිපයකට අපි මේ වචන කිහිපකින් මේ ගැන කතා කළොත් ගරු සභාපතිතුමනි අපිට අවශ්‍යලා තියෙනවා මහා බැංකුවේ ස්වාධීනතාවය තවත් වැඩි කරන්න. අපිට අවශ්‍යලා තියෙනවා මේ පසුගියදා අපි දැක්ක මහ විශාල ආර්ථිකමය අර්බුදවලට පිළියම් හොයන්න මේ ස්වාධීනත්වය තුලින්. විශේෂයෙන්ම රජයේ විශේෂ අවශ්‍ය මුදල් මුද්‍රණය කිරීම සීමාවකින් තොරව පාලනයකින් තොරව සිදුවීම තුළ අපි දැක්කා මේ අපි රටක් හැටියට මුහුණ දුන්න ප්‍රධානතම අභියෝග. ඒ වගේම උද්දමනය පාලනය කිරීම කෙරෙහි වගකීමුත්තෙක් නැති තැනට ඒ මේ අවසාන ප්‍රතිඵලය අපි දැක්කා. දැන් අපි මේ කතා කරන්නේ මේ රටේ ඉන්න තියෙන උත්තරීතර ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ ඉඳලා. කවුරුන් බහුතරයේ හිටියත් කවුරුන් පාලනය කරත් අපි කවුරුත් පිළිගන්නවා ප්‍රජාතන්ත්‍රවාදය ඉතාම ඉහළයි. හැබැයි මේ කියන ප්‍රජාතන්ත්‍රවාදය සුණුවිසුණු වෙන තැනට රටේ ආර්ථික මේ අර්බුදයේ සුළඟ හැමුවේ ආරම්භය වුණේ මෙන්න මේ කියන කාරණාත් එක්ක. ඒ නිසා අපි උත්සාහ කරන්නේ ගරු සභාපතිතුමනි අන්න ඒ තැනට එන්න ඒ මේ මග වෙනස් කරන්න. මහ බැංකුව තුළින් යම්කිසි පාලනයක් ඒ සඳහා ඇති කරන්නයි මේ විශේෂ වෙනස්කම අද අපි කරන්න උත්සාහ කරන්නේ ගරු සභාපතිතුමනි. මේක විශේෂයෙන්ම අපි දැක්කුවා මම හිතන්නේ මේක වෙන කාරණා බොහෝ දේවල් වෙනකොට කතා බහට ලක් වුණා. මම දැක්ක විපක්ෂයෙන් සාමාන්‍ය විදිහට ඔවුන්ගේ විවේචන එල්ල වෙනවා. දැන් කවුරුත් පිළිගන්නා මේක ස්වාධීන වෙන්න අවශ්‍යයි කියලා. කවුරුත් පිළිගන්නවා උද්දමනය පාලනය වෙන්න අවශ්‍යයි කියලා. කවුරුත් පිළිගන්නවා මේ මුදල් මුද්‍රණය අසීමිතව සිදුවිය යුතු නැහැ කියලා. හැබැයි සමහරු මේ පනතට විරුද්ධයි. මහ බැංකුවේ තියෙන ප්‍රශ්න, අතීත ප්‍රශ්න, අනාගතය ඇති වෙයි කියලා හිතන ප්‍රශ්න මේවත් අරගෙන ආපහු අපි කියනවා ස්වාධීන වීම අවශ්‍ය නැහැ කියලා. ඒ නිසා මම දකින්නේ ඒක සාමාන්‍ය සාම්ප්‍රදායික විපක්ෂකින් බලාපොරොත්තු වෙන දේට වඩා එහා ගිය දෙයක් අපිට ඒ තර්කවල දකින්න ලැබුණේ නැහැ සභාපතිතුමනි. හැබැයි අපි මේ ඉන්නේ ඊට වඩා වෙනස් තැනක. ඊට වඩා වෙනස් අත්දැකීම් භුක්ති විඳමින් අපි ඉන්නේ. ඒ නිසා ඊට වඩා වෙනස් තර්කයන් ගොඩනගෙනවා නම් ඊට වඩා වෙනස් පෙන්වා දීම මේ පනතකින් කරනවා නම් වැදගත් කියලා මම කල්පනා කරනවා. මේ රටේ බුද්ධිමත් පුරවැසියෝ මේ දිහා බලා ඉන්නවා ගරු සභාපතිතුමනි. මේක පාලනය මණ්ඩල දෙකකට යනවා. පාලක මණ්ඩලයේ සාමාන්‍ය පරිපාලන කටයුතු සභාපතිවරයා සාමාජිකයන් 6ක් මුදල් සහ ප්‍රතිපත්ති සාමාජිකයන් 11 දෙනෙක්. වැදගත්ම දේ ඒ සම්පූර්ණ සකස් වෙන්නේ විශේෂඥ යන් ආර්ථික විද්‍යාව මූල්‍යණය මේවා පිළිබඳ ඉතා ඉහළ ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයින්ගේ. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. ඔබතුමා දන්නවා උගත් මන්ත්‍රීවරයෙක් හැටියට ජනතා නියෝජකයෙක් හැටියට අපිට කොතනද වැරදිලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒ තැන ඉන්නෝ නැත්තේ ඒ තැනට ගැලපෙන මිනිස්සු. එහෙම නැති වුණොත් මොන ක්‍රමයෙන් හරි ඒ තැන්වලට පාවීගෙන ආවොත් වෙන අත්දැකීම් අපි සියලු දෙනා අද භුක්ති විඳිනවා. ඒ නිසා මේ කියන්න උත්සාහ කරන්නේ මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට ඒ පිටබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන මිනිස්සු යන්න ඕනේ. ඉතින් අපිට මේකට විරුද්ධ වෙන්න බෑ. මේක තමයි ඇත්ත. මේවා තමයි අපිට වැරදුණු තැන්. ඒ නිසා මම දකින්නේ ඒක ඉතාමත් වැදගත් කාරණාවක් ගරු සභාපතිතුමනි. ඒ වගේම උද්දමන ඉලක්ක. අපිට පැහැදිලිව රටක ප්‍රධානම කාරණාව මේ වර්ෂේ මම හිතන්නේ අපි වැඩිම කතා වෙච්ච වචනේ. මේ උද්දමනය කියන වචනේ ටිකක් තාක්ෂණිකයි. හැබැයි ගමේ ගොඩෙත් අපි හැමදාම කතාන බඩු මිල බඩු මිල බඩු මිල. ඉතින් මේකේ පාලනයක් තියෙන්න ඕනේ. මේ අසරණ ගම්මැෂියා මේක දන්නේ නැහැ. හැබැයි මේක මේක පාලනය කළ හැකි, පාලනය කළ යුතු, පාලනය කිරීමට වැඩපිළිවෙළක් තිබිය යුතු, රටක ආර්ථිකය මෙහෙවනෝ නම් තිබිය යුතුයි. ඉතින් දැන් අපි කියන මේක පැහැදිලි ඉලක්කයක් රටේ මූල්‍ය පිළිබඳ මෙහෙවන්න රජයේ ප්‍රධාන බැංකුකරුවා හැටියට මහ බැංකුවට තිබිය යුතුයි කියලා. ඉතින් ඒක අවශ්‍ය නැද්ද මං අහන්නේ? නැත්තම් ඔහේ මේක පාවෙන්න දෙනවද? ඔක්කොම වෙනස් වුණාට පස්සේ මොකක් හරි එකට උත්තරයක් හොයනවද? ආණ්ඩුත් කඩා වැටුණාට පස්සේ කාලයක් ගිහින් අපි 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 නිසා නෙවෙයි මේක උනේ කියලා කියනවද? එහෙම නැත්නම් යම්කිසි වගකීමක් අරගෙන නිශ්චිත කාල රාමුවක් තුළ ඒව පිළිබඳ නිති සොයා බැලීම් කරලා ඒව ප්‍රශ්න දැන් මේකේ මුදල් අමාත්‍යාංශයේ මුදල් අමාත්‍යවරයා සමග මහා බැංකුව ගිවිසුමකට එන්න ඕනේ උද්දමනය පිළිබඳ එකඟතාවයක්. මෙන්න මෙච්චරයි අපිට යන්න පුළුවන් ප්‍රමාණය. ඉන් එහාට යනවා නම් ඔවුන් බැඳිලා ඉන්නවා ඒ පිළිබඳ හේතු කාටද කියන්නේ? පාර්ලිමේන්තුවට, ජනතාවට ඉදිරිපත් කරන්න මුදල් අමාත්‍යවරයා හරහා. මෙන්න මේ නිසා මේක සිද්ධ වුණේ. අපි මේක නිවැරදි කරන්න මේ දේ කරනවා. එහෙම නැතුව දැන් පහුගිය අවස්ථාවල වාගේ වගකීවුත්ෙක් නැහැ. එකිනෙකාට ඇඟිලි දික් කරගෙන ඉන්න බෑ. වගකීම් බාර ගන්න ඕනේ. පාර්ලිමේන්තුවට පුළුවන්කම තියෙන අවශ්‍ය වුණොත් මහා බැංකු අධිපතිවරයා කඳවන්න, වෙනත් ඔවුන්ගේ අධිපතිවරයෙක් කඳවන්න, මේ කරුණු විමසන්න. කාටද ඒ අයිතිය ලැබෙන්නේ ගරු සභාපතිතුමනි? ජනතාවට. මේ 225 කියන්නේ මේ ජනතාවගේ නියෝජිතයෝ. ඔවුන්ටයි අයිතිවාසිකම් මේ අලුත් පනතුණින් ලැබෙන්නේ. ඉතින් මේක ප්‍රශ්නයක්ද? මේක හොඳ නැද්ද? මේක නැත්තම් මේ කවුරු හරි අපි ඇඟට දාන එකද? නෑ, මේවා අපි අවුරුදු දශක ගාණක් අපි පෙරම් පුරුපු දේවල් ගරු සභාපතිතුමනි. දැන් මේ ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් මේවා අපි ක්‍රියාත්මක කිරීමේදී අපිට මේවත් මේ අර කොරෑ කිඹුලු දකින්න පුළුවන්. මේකට අහවල ආවොත් මේ, අහවල් වාය කෙනෙක් ආවොත් මේ. නමුත් විය යුත්තේ දැනට තියෙන තැන සිට හොඳම තැනට අඩියක් තබා ගැනීමට තමයි අපි උත්සාහ කළ යුත්තේ ගරු සභාපතිතුමනි. මේකෙන් පාර්ලිමේන්තුව රජය හා මහජනතාව අතර මහා බැංකුව විදියට සම්බන්ධතාවය, මහා බැංකුව ජනතාවට තියෙන බැඳීම, වගවීම සහ වගකීම් වැඩි කරලා දෙනවා. ඒක තමයි අපි හැමදාම කිව්වේ ගරු සභාපතිතුමනි. ඒ වගේම මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා අර කිව්ව කමිටු දෙකේම නැහැ. ඇයි ඒ? ස්වාධීනතාව වැඩි කරන්න. හැබැයි ඔහු ඉන්නවා සම්බන්ධීකරණ කමිටුවේ. පාර්ලිමේන්තුව සහ රජය සහ මහජනතාව සමග වන සම්බන්ධය, මහා බැංකුව රාජ්‍ය මූල්‍ය හා මුදල් හා මූල්‍ය ස්ථායිතාව ප්‍රතිපත්ති සම්බන්ධීකරණය කිරීම සඳහා සහ ඒ සම්බන්ධ වන තොරතුරු සහ අදහස් හුවමාරු කර ගැනීම සඳහා සම්බන්ධීකරණ සභාවකුත් තියෙනවා මේක මීට අමතරව. ඒ සම්බන්ධීකරණ සභාවේ සංයුතිය මහා බැංකු අධිපතිතුමා, මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා, ආර්ථික ප්‍රතිපත්ති විෂයභාර විෂය මුදල් අමාත්‍යවරයා වෙත පවරා නොමැති අවස්ථාවකදී ඒ අදාළ අමාත්‍යාංශ ලේකම්වරයාත් මෙතන ඉන්නවා. ඔවුන්ට ලොකු සම්බන්ධිකරණයක් කරන්න පුළුවන්. ඒ නිසා මම දකින්නේ මේ හුඟක් පැති බලලා සකස් කළ පනතක් හැටියට අපිට මේ නව පනත හඳුන්වන්න පුළුවන් ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම රාජ්‍ය තාවකාලික අත්තික අරයම් රජයට ණය දීම් සීමා කරනවා. මහා නැත්තරම ඇති කරන්නේත් නැස් මහා බැංකුව විසින් මුදල් වර්ෂයේ පළමු මාසය තුළ ආණ්ඩුවට නව ඍජු තාවකාලික අත්තිකාරම් ලබා දිය හැකිය. එවැනි මුළු අත්තිකාරම් හිගමුදල් පෙර මුදල් වර්ෂයේ පළමු මාස හතරේ ආදායමෙන් 10%ක් ඉක්මවා යන්න බෑ. ඒ වගේම බෙලඳපොළ පවතින ආශ්‍රිත පොලි අනුපාත ගෙවන්නත් රජය බැඳිලා ඉන්නවා. ඒ සෑම නව අත්තිකාරම්ම මාස 6කට වැඩි කාල සීමාවක් පවත්වා ගන්න බෑ. මේවා ඉතින් තාමත් වැඩගත්. රජයක මූල්‍ය විනය ගැන මේ කතා කරන්නේ. අවශ්‍ය විදිහට සිකුරාදාට ලියුමක් කියවලා සඳුදාට සල්ලි අරගෙන වියදම් කරලා අවසානයේ වගකීමක් ගන්න කෙනෙක් නැති වෙන තැනකට ගේනවද? එහෙම නැත්නම් ඊට වඩා විනයක් ඇතුව රජය සහ මහා බැංකුව අතර කටයුතු පාලනය කරගන්නවද කියන එක පිළිබඳ තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඒ වගේම රජයට අවශ්‍ය වෙලාවක, අත්‍යවශ්‍ය වෙලාවක මහා බැංකුවෙන් මුදල් ගන්න පුළුවන්. උදාහරණ කොවිඩ් වගේ වෙලාවක, රටේ සාමාන්‍ය කටයුතු සිද්ධ නොවන වෙලාවක, සාමාන්‍ය මූල්‍ය කරගෙන නොවන වෙලාවක රජයට අයිතිවාසිකම ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඉතා හොඳ විනය මූල්‍ය විනයක් තුළ හැම අංශයක් කෙරෙහිම සොයා බලලා සකස් කළ ප්‍රායෝගික මේ යාවත්කාලින වියතු කරුණු ඇතුළත් පනතක් හැටියට මම දකිනවා ගරු සභාපතිතුමනි, මම වාර්තාවක් ගත්තා මේ අපි නිතර කතා කරන මේ විනයක් නොමැති මූල්‍ය පාලනය, විනයක් නොමැති මහා බැංකුව කෙරෙහි වූ බලපෑම් තුළ අපි මුහුණ දුන්න කරුණු පිළිබඳ මුදල් මුද්‍රණය කළ ප්‍රමාණය හා මාසිකව සංචිත මුදල් වල මාසික වෙනස් වීම. අපි බැලුවොත් ගරු සභාපතිතුමනි, 2021 ජනවාරි ඉඳලා 2021 සැප්තැම්බර් වෙනකල් කාල සීමාව මුදල් මුද්‍රණය සහ සංචිත මුදල් වල මාසික වෙනස් වීම සහ උද්ධමනය වෙනස් වෙච්ච හැටි. මේක ඉතා පැහැදිලි චිත්‍රයක් මේකින් අපිට බලා ගන්න පුළුවන්. මේ මෙවැනි මූල්‍ය විනයක් නොමැතිව මහා බැංකුව රජයේ මේ රජයේ මුදල් මුද්‍රණාලය විදිහට පාවිච්චි කිරීම තුළ අපි මුහුණ දුන්න තත්ත්වය සහ තාක්ෂණිකව ඒ පිළිබඳ තොරතුරු දැන් 2021 ජනවාරි මාසයේ රුපියල් බිලියන 975.9ක් මුදල් මුද්‍රණය සංචිතවල වෙනස් වීම මාසික උද්ධමනයේ 0.3%. 2021 පෙබරවාරි වෙනකොට අපි බිලියන 978.1ක් මුද්‍රණය කරනවා, උද්ධමනයේ 3.3%. 2021 මාර්තු එම අවුරුද්දේ මාර්තු වෙනකොට බිලියන 128.6ක් මුද්‍රණය කරනවා, උද්ධමනයේ 4.1%. ඒ අවුරුද්දේ අප්‍රේල් වෙනකොට 131.1ක් බිලියන මුද්‍රණය කරනවා, 3.9%යි උද්ධමනය. මැයි වෙනකොට 136.6 බිලියන මුද්‍රණය, 4.5%. මේ ක්‍රමානුකූලව ඉහළ යන ආකාරය. ජූනි වෙනකොට 2021 165.1ක් බිලියන මුද්‍රණය කරනවා, 5.2ක් වෙනවා උද්ධමනය. ක්‍රමානුකූල ඉහළ යනවා මේ දෙකත් එක්කම. අගෝස්තු මාසය වෙනකොට බිලියන 189.3ක් මුද්‍රණය කරනවා, 6.6%යි උද්ධමනය. සැප්තැම්බර් වෙනකොට 1229ක් බිලියන මුද්‍රණය කරනවා, 5.7% උද්ධමන වේගය. ඔක්තෝබර් වෙනකොට 1286.4ක් මුද්‍රණය කරනවා, 7.6%යි උද්ධමනය. නොවැම්බර් වෙනකොට 1287.8ක් මුද්‍රණය කරනවා, 9.9%යි උද්ධමන වේගය. 21 දෙසැම්බර් වෙනකොට 1305.8ක් බිලියන මුද්‍රණය වෙනවා, 12.1%යි උද්ධමනය. 22 ජනවාරි වෙනකොට 1337.5ක් මුද්‍රණය වෙනවා, 14.2%ක් උද්ධමනය. 22 පෙබරවාරි වෙනකොට 1324.2 මුදල් මුද්‍රණය බිලියන 15.1%යි උද්ධමනය. 22 මාර්තු වෙනකොට 1386.7 මුද්‍රණය, 18.7% උද්ධමනය. අප්‍රේල් වෙද්දි 1481.8ක් බිලියන මුද්‍රණය කරනවා, 29.8%ක් මුද්‍රණය. ඉතා පැහැදිලි නැග්මක උද්ධමන වේගය. මැයි වෙද්දි 22 1414.9ක් මුද්‍රණය කරනවා, 39.1%කට යන උද්ධමන වේගය. 22 ජූනි වෙනකොට 1452.6ක් මුද්‍රණය කරනවා, 54.6%යි උද්ධමන වේගය. අගෝස්තු වෙනකොට 1386.2ක් මුද්‍රණය කරනවා, බිලියන 64.3%යි උද්ධමන වේගය. මෙන්න උච්චතම අවස්ථාවට එනවා 1378.6ක් සැප්තැම්බර් මාසයේ මුද්‍රණය කරනකොට, 69.8%ක් උද්ධමන වේගය. අපි කිව්වා ආහාර උද්ධමනයේ 95%ක් ගිය කියලා. මෙන්න අර්බුදය ආපු ගමන් මග අපි මාස 21 තුළ රුපියල් බිලියන 35,042.8ක් මුද්‍රණය කරනවා. මාසිකට මාසික සාමාන්‍ය බිලියන 1669ක් මහා බැංකුව සහ රජය අතර විනය පාලනයක්, බැඳීමක්, නීතියක්, සීමාවක් නැතිකම තුළ මේ අර්බුදයට මුල් වූ මේ උද්ධමන වේගය වැඩි වෙච්ච ආකාරය ඉතා පැහැදිලිව තියෙනවා. දැන් අද මේ අපි උත්සාහ කරන්නේ ගරු සභාපතිතුමනි, මෙන්න මේකට පිළිතුරු හොයන්න. ඊට වැඩිය මූල්‍ය විනයක්, ඊට වැඩිය පාලනයක්, ඊට වැඩිය වගවීමක්, වගකීමක් ජනතාවට අයිතියක්, මහා බැංකුව සහ රජය අතර මේ සීමා සහිත ගැළපෙන සුළු සම්බන්ධතාවයක් ඇති කරන්න. ඉතින් මෙවැනි අවස්ථාවක මේක අවශ්‍ය නැද්ද? මම මේ දැනට නැගෙන ප්‍රශ්න කිහිපයක් ගැන කතා කරොත් ගරු සභාපතිතුමනි, මේ නව පනතක් අවශ්‍යද නැද්ද කියලා සමහරවෝ. අපි 1949 අංක 58 දරන මුදල් නීති පනත 1950 තමයි මහා බැංකුව පිහිටෙව්වේ. වසර 74ක් ගත වෙලා මේකට හරියාකාර සමාලෝචනයක්, සංශෝධනයක් ඇති වෙලා නැහැ. වසර 74ක්. වසර 74ක් කියන්නේ මොන තරම් ආර්ථිකමය කරුණු වශයෙන් රටේ ලෝක වෙනස් වීම් තියෙනවද? එතකොට අවශ්‍ය නැද්ද වෙනසක් යුගයට ගැලපෙන? මේක අවශ්‍යද සමහරව හනවා හිතපු විදිහට මෙයන් කියනවා. අවශ්‍ය නැද්ද අවුරුදු 74කට පස්සේ යම් කිසි වෙනසක් යුගයට ගැලපෙන? ඒ වගේම පසුගිය සමයේ මේ මුදල් මුද්‍රණය කිරීම සාර මම කිව්ව කාරණාට આવොත් මේ ගැන පාලනයක් අවශ්‍ය නැද්ද? ඒ වගේම මේ මහා බැංකුවේ මෙහෙම් ස්වාධීනත්වය අදාළ ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා වඩා සුදුසු ප්‍රතිපත්ති උපකරණ තෝරා ගැනීමේ ස්වාධීනත්වය මහා බැංකුවට ලබා දීම අවශ්‍ය නැද්ද? අසීමිත බලතල ලැබේ කියලා මේ සමහර අය කියනවා. ඒ වගේම ඒ ස්වාධීනත්වය ලැබුණත් කෙසේ වෙතත් මහා බැංකුවට අදාළ මෙහෙම් ස්වාධීනත්වය ලබා දී නොමැති නම් මුදල් අච්චුගසන මහා බැංකුවක් අර මම කිව්ව මහා බැංකුව විය යුත්තේ රජයේ නැත්නම් මහා භාණ්ඩාගාරයේ අඩුපාඩු මුදල් අච්චු ගන්න කාර්යාලය බවට පත් කර ගැනීමද? ගරු සභාපතිතුමනි, අපි හදන්නේ ඒක වෙනස් කරන්න. මේකයි මම මේ ගැන මේ තර්ක නගන අපේ හිතවත් මහත්තුරුන්ගෙන් අහන්නේ. ඒ වගේම මහා බැංකුව පනතමෙන් මහා බැංකුවේ වගවීම ශක්තිමත් කරන්නේ කෙසේද? සමහරුන් අහනවා. මහා බැංකුව පනතමගින් මහා බැංකුවේ ප්‍රතිපත්ති සහ ඒ වගේ ප්‍රතිඵල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ මහජනතාවට ඉහළ වගවීම සහතික කරේ. එබැවින් මහජනතාව වෙත අනාවරණය කිරීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතා පාර්ලිමේන්තුව වෙත නියමිත අවස්ථාවන්දී වාර්තා ඉදිරිපත් කිරීම සහ පාර්ලිමේන්තුව මගින් නො යම් කමිටුවක් මගින් කලින් කලට මහ බැංකුවේ අධිපති පාලන මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයන් සහ මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරු විමසීමට ලක් කිරීම ඇතුළු වගවීම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් විධිවිධානයට ඇතුළත් වේ. මේ මහා බැංකුව පනතමගින් ශක්තිමත් කරනවද? මේට වැඩිය මොකද්ද ශක්තිමත් කරන්නේ? පාර්ලිමේන්තු ඉදිරියට මේ සියලු දෙනාගෙන් වාර්තා කැඳවන්න පුළුවන්. ඔවුන් කැඳවන්න පුළුවන්. ඔවුන්ගෙන් අහන්න පුළුවන් ඇයි මේ සිද්ධිය මෙහෙම වුනේ කියලා. එහෙමනම් මේක වෙනස් කරන්න මොනවද යෝජනා කරන්නේ? දැන් අපිට පුළුවන්කමක් තිබුණාද පහුගිය අගෝස්තු සැප්තැම්බර් වෙනකොට මේ රටේ ප්‍රධාන බැංකුකරුවාගෙන් අහන්න ඇයි මෙහෙම වුනේ? මොකද්ද මේකට කරන්නේ? වගකීමට කිසිම කෙනෙක් නැහැ. හැබැයි මේ පනතත් එක්ක ඒ අයිතිවාසිකම මේ පාර්ලිමේන්තුවට ලැබෙනවා. පාර්ලිමේන්තුව කියලා කියන්නේ ගරු සභාපතිතුමනි, සමස්ත ජනතාව ජනතාවටයි අයිතිවාසිකම ලබා දෙන්න අපි මේ උත්සාහ කරන්නේ. අකණ්ඩව කාර්තු දෙකක් තුළ නිශ්චිත පරාතය තුළ උද්ධමන ඉලක්කය සපුරා ගැනීමට මහා බැංකුව අපොහොසත් වූත් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ අමාත්‍යවරයා හරහා වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු අතර එය පහත කරුණු දක්වමින් මහ ජනතාවට ඉදිරිපත් කළ යුතුය.
ගරු විමල් වීරසමැතිතුමා,
එමතුමා ඔබතුමාගෙන් මම එක කාරණයක් විමසන්නම්. දැන් ඔබතුමා කෝනේ පාර්ලිමේන්තුවට වග කියන තත්ත්වයක් තියෙන කියලා. ඒවා ආවේ අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා දාපු නඩු තීන්දුව ආපු සංශෝධන 82 කින්ද ඒක ආවේ. ඔබතුමාට මුලින් ගෙනාපු පනතේ ඒ බැඳීම තිබ්බේ නෑ.
ඔබතුමාලා ගෙනාපු කරුණු උසාවියට ගිහිල්ලා උසාවියනුත් ආපුවම අපි ඔක්කොම එකතු වෙලා මේක කරනවනේ. ඒකනේ මේ අවශ්‍යතාවය තියෙන්නේ. මේක මේ අපි ගෙනාවද අරයා ගෙනාවද IMF කිව්ව එකද නෙවෙයි, මේ ලකුණුද අවශ්‍යතාවය තියෙන්නේ. මේ වැටිච්ච රටක් නැගිටිනකොට මේ අපි ගෙනාව අරයාගේ දැන් සමහරවල් IMF එක වුණාම මොකද? අපි සමාජිකත්ව දරන ප්‍රධාන මූල්‍ය ආයතනය. ඔවුන්ගේ ඇත්ත එක යහපත් ගනුදෙනුවක් අපිට කරන්න පුළුවන් නම් දැන් ඔබතුමා උසාවියට ගෙනාව කියලා ඔබතුමාම කියනවා. ඉතින් නරක නෑ. ඉතින් හැම දෙයක්ම අපි මේකට අතුල් කරගෙන තියෙනවානේ. එහෙනම් ඇයි මේක පට්ට ගහන්න දඟලන්නේ? ඇයි මේක විවේය? හරි, ඉතින් ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී. ඒකට තමයි 225ක් ඉන්නේ. ඒකට තමයි විපක්ෂයක් ඉන්නේ. මේ හැම එකටම විරුද්ධ වෙන්න නෙවෙයි, යහපත් දෙයක් කරනකොට ඔබතුමාලේ අදහස් දෙන්න. ඒක උසාවිය හරහා වෙන්න පුළුවන්, රිජෝ වෙන්න පුළුවන්. ඒවා පිළිගැනීම තමයි අපේ වගකීම. ඉතින් අපි ඒක කරලා තියෙනවානේ. දැන් මොකද්ද එහෙනම් මේ විවාදේ? මොකද්ද මේ තියෙන පරස්පරේ? මොකද්ද මේ මේ මහා විශාල මේ භීතියක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය? ඉතින් මේක තමයි මං හිතන්නේ මේ 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 පනතට හොඳම සහතිකය එතුමා ලබා දුන්නා. එතුමාලගේ ගෙනාපු ටික තියෙනවලු මේක හොඳයිනේ. ඉතින් අපි ඒකට ප්‍රජාතන්ත්‍රවාදී වෙලා තියෙනවනේ රජය. ඒත් ඒ නිසා
අධිකරණ විනාඩි 2 කාලයක්
තිබෙනවා. ඒ නිසා සභාපතිතුමනි, මගේ වෙලා මං ඒට වැඩිය ඒ සම්බන්ධයෙන් නාස්ති කරන්නේ නැහැ. මට ජනතාවට කියන්න තියෙන්නේ අපි යම්කිසි ස්ථිර සාර ගමනකට අවතීර්ණ වෙලා තියෙනවා ගරු සභාපතිතුමනි. මේක හරි අපහසුයි. මේක හරි සමහර වෙලාවට මේක අපේ වාගේ සාම්ප්‍රදායික විපක්ෂයක් එක්ක කටයුතු කිරීමේදී මේක හරි ප්‍රශ්නකාරී. මේ ජනතාවට සැබෑ පණිවිඩය යැවීමේ වගකීමක් අපි සියලු දෙනාට මාධ්‍යවේදී සහෝදරින්ට තියෙනවා. මේවා තියෙන යහපත් දේ. දැන් මේවට ලෝකෙන දේව කියනකොට මහා බැංකුවට ස්වාධීන වුණාම මහා බැංකුවේ අධිපතිවරු ඉඳලා තියෙනවා මේ අහවල් චෝදනා ලැබුවා. ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ඔය හැම ආයතනයකම සභාපතිතුමනි එක එක විදිහ මිනිස්සු ඉන්න පුළුවන්. ඒක කියලා ආයතනවල ප්‍රතිසංස්කරණය වෙනස්කම් දේශපාලනය වෙන්න පුළුවන්, තවත් ආයතනයක වෙන්න පුළුවන්. හැබැයි වියයුත් අපි කරන්නේ අපි අපේ වගකීම තියෙන්නේ ඒ ආයතනවල වගකීම, ඒ ආයතනවල ප්‍රධානත්වය,
ඒ ආයතන වල බලතල ඒ ආයතන වල යම්
ක්‍රියාකාරකම්
සුදුසුන්ට ලබා දීම
ගරු ඇමතුමාගෙන් පුංචි ප්‍රශ්නයක් අහන්න අවසර දෙනවා නම් ඒ ඔබතුමා වෙලාව ගන්න මට මේ හදිස්සිය අහන්න තියෙන ප්‍රශ්නයක් ඇත්තටම අපි මැන්ඩේට් එකක් යම් කිසි පක්ෂයක් ගත්තොත් ජනතාව එක්ක කතා කරලා මුදල් ප්‍රතිපත්තියක් ගැන ඒ මැන්ඩේට් එක දිලිව කරන්න බැරි වෙනවා මේ මහ බැංකු පනතේ තියෙන විධිවිධාන මත ඒක ගැන ඔබතුමා හිතලද තියෙන්නේ කියන එක විතරයි මට දැනගන්න ඕන කරේ යම් මැන්ඩේට් එකක් අපි ජනතාවගෙන් ගන්නවා මෙන්න මේක අපි ඉටු කරන්න යන්නේ කියලා ඒක නවත්තන්න සියලු ශක්තිය ලබා දීලා
තියෙනවා
මේකයි ප්‍රශ්නේ
මැන්ඩේට් ක්‍රියාත්මක කරන්න ගිහින් තමයි සභාපතිතුමනි මම ඔබතුමාට පෙන්නුව මුදල් මුද්‍රණය අපිට සිද්ධ වුණේ අපේ මැන්ඩේට් සමහර මැන්ඩේට් අපේ තිබුණා කිසිදු වගකීමක් නැහැ කිසිදු ප්‍රායෝගිකත්වයක් නැහැ අපි වියදම් කරනවා අපි මැන්ඩේට් එකට අපි කියනවා මේවා කරනවා කියලා හැබැයි අපි ළඟ නැහැ ඒකට අවශ්‍ය ක්‍රමවේද ඒකට කොහෙන්ද එන්නේ අපි කියනවා සිකුරාදාට මහ බැංකුවට යවනවා ලියුමක් අපිට මෙන්න මේ ගාන බාණ්ඩාගාර බිල්පත් වලින් මුදල් එවන්න කවුද එවන්නේ මහ බැංකුව ඒවා අපි පාවිච්චි කරනවා
මෙන්න කාලය අවසානය කරමු එතුමා
රට ඔබතුමා මොකද කියන්නේ අද
කාලය අවසානය කරමු එතුමා
අවසාන කරනවා අපි පක්ෂ මැන්ඩේට් එක ක්‍රියාත්මක වෙනවා මහා බැංකුව අපි කියන විදිහට කටයුතු කරනවා රට බංකොලොත් වෙනවා උද්දමනය අහස උසට යනවා මේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙනවා රටේ සමස්ත ජනතාවගේ ජීවන තත්ත්වය කඩා වැටෙනවා ශක්තිමත් තිබුණු රටක් බංකොලොත් රටක් වෙනවා එවැනි මැන්ඩේට් අවශ්‍ය යම් කිසි පාලනයක් යම් කිසි විනයක් සහිතව මේ රට මේ සියලු ආයතන එකිනෙකා තුළ අවබෝධයක් සහ වගවීමක් වගකීමක් ඇතුව ඉදිරියට යන එකද කියලා මම මේ සභාවෙන් අහන්න කැමතියි ඔබතුමාට බොහොම ස්තුතියි
Thank you. Honorable Iran Vikramaratna, you have 6 minutes.
Thank you. Today we are passing a new law called the Central Bank of Sri Lanka law. And it's welcome that we have take a look at the monetary system and the central bank. However, when it comes to the law, the primary driver of this law is the independence of the central bank. But that cannot be looked at different from accountability of the central bank as well. So independence of the central bank has to go with accountability of the central bank. Why independence? Independence is because fiscal policy has driven monetary policy in this country for a long time. And therefore, the central bank needs to be independent and with its primary objectives of controlling inflation, price stability, financial system stability, and now they have brought back a new objective is economic stability. However, it needs to be accountable, and accountability is actually absolutely necessary in these countries. It starts with the legal system itself. Laws delays, people in the legal system are responsible. Why are there laws delays? We have an anti-corruption commission, CEBOC. What's the accountability? Nothing of significance has actually happened. And therefore, we want the central bank to function and achieve the objectives, but we also want to make sure that it is accountable. We have a financial crisis in this country. Different people might pass responsibilities that different people are responsible for the financial crisis, but the central bank is also responsible of the past financial crisis. Printing of money, inflation going sky high, the central bank is responsible for that. The governor and the monetary board has to take responsibility for the mess that we are in. So on one hand, we are arguing for independence of the central bank. On the other hand, we have had a situation, where the central bank is also responsible. Excuses that we had pressure from presidents and prime ministers and finance ministers is not good enough. If this country is going to be put right, professionals should stand up. And therefore, that is why we are arguing for accountability. Now, monetary policy is technical. It's data-driven. Information is price-sensitive. Therefore, because they decide on how many bills, how many bonds, what are the tenors of these, what are the amounts, what are the prices, what are the yields. So price-sensitive information is there. And when you have price-sensitive information, it can lead to corruption. And it has in the past. We had a bond scam in 2015. That's what was alleged. We still don't know. We are still waiting for a decision on it. But
Leakage of information has happened for decades, it has happened. And there have been leakage of information, sensitive information. People have benefited privately from that. So we don't want to dilute the monetary board. We, as a party, are opposed to the expansion of the monetary board. We don't want it to be subsumed by the governing council. And that is why we are proposing an amendment to that. We are saying, if you're having the governor and two deputy governors, there should be at least four other independent people on the monetary board. And restrict the monetary board to seven. Don't subsume it with the governing council. And if necessary, you know, how those seven are appointed, even two members of the governing council, up to two members could be appointed. And that's one of the amendments that we are seeking for in terms of accountability. Accountability is important because we live in a world in which the political philosophy is there's an executive, there's a legislator, and there's a judiciary. The central bank doesn't become a fourth arm of governance in that sense. So it has to be accountable. It has to be accountable to Parliament. So if you look at Section 26, accountability measures are there. There are measures like inflation targeting. The minister and the central bank sign a monetary policy framework agreement. And if they are not performing, they have to report to Parliament through the minister, and that information could be made publicly available. But if the central bank goes on failing, if it goes on failing, just giving a report won't help. I think we have to go further. We have to go further. And therefore,
Honourable MP, you have another 2 more minutes.
In Section 19, it refers to the disqualification and removal from office of the office holders. It talks about that. We are moving an amendment to that as well to include that inflation target agreed not being achieved over a reasonable period of time. Not to be unfair by anybody, but over a reasonable period of time that the governing council then can look at even the removal or the disqualification of officials, that it should be looked at. Some countries have such accountability.
Now, I know New Zealand has such accountability. New Zealand might not be the favorite of the International Monetary Fund. We are not here to play a favorites game for the International Monetary Fund or New Zealand or anybody. We want to do what's best for Sri Lanka. That is why we are saying that this needs to be done, right? Therefore, we are arguing that we strengthen Section 19. We strengthen it, so accountability is strengthened. Then appointment of members of the governing board, the monetary board, there has been a suggestion that the nominations could come from the Constitutional Council as well as the President. Ultimately, it needs Constitutional Council approval. On the cooling off period, I know the judiciary said 3 years. The original bill had 1 year. I'm really raising a practical issue here. 3 years is a deterrent to getting good people. And this is something for the government to consider.
Honourable Member, time is up.
If you consider it, we will be supporting it. In Article 86, we agree with the original article. We are willing again to give two-thirds majority. But we also recognize that you have proposed some checks and balances which we are willing to live with. But the two things that we won't change, one is the composition of the monetary board, that we want to see a difference, and we also want to see a difference in the disqualification and removal from office, which we think will make the central bank not just independent, but will also make the central bank accountable so that we will have a better law
than
the law that is presently being proposed. Thank you for the time given.
Thank you.